समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता। नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य। හැමදිනාටම තිරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දිනෙකම කළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය ඔස්සේ ධර්ම දානමේ මහා පිංකම එක්කයි එකතු වෙලා ඉන්නේ. විශේෂයෙන් අද මේ උතුම් ධර්ම දේශනාවේ පින්බර දායකත්ව ධර්මින් කටයුතු කරන්නට යෙදෙන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිටින නිලන්ති විතාන සහ ශ්‍රී ලංකාවේ සිටින නිරෝෂා තුෂාරි අනුර විතාන සහ රංජන් ප්‍රසන්න කියන දූ දරුවන් ඇතුළු පවුලි සියලු දෙනා. එකතු වෙලාද මේ ධර්මදානමේ පින්කම ලක්වාසී ලොවාසී හැම දෙනා වෙනුවෙන් කළම් ටෙලිවිසන් මේ සඳහම් විකාශය ඔස්සේ සිදු කරන්න. මෙයගේ ප්‍රධානම අරමුණ තමයි කොඩිප්පිලි ආරච්චිගේ දෝන එමලින් මහත්මියගේ අසූවෙනි ජන්මදිනය වෙනුවෙන් ඒ මෑණියන්ට ආශිර්වාද කිරීම. ඒවගේ පියාණන් වන යට්ටෝ විට විතානගේ ධර්මදාස විතාන මහත්මාට උතුම් ධර්මාවබෝධය පිණිස මේ පින ආශිර්වාදයක් වේවා කියන ආශිර්වාදයෙන් පින් අනුමෝදන් කිරීම. ඒ වගේ මව සහ පියා නමින් මිය පරලවගිය සංසාරගත සියලු ඥාතීන්ට ඒ පවුලේ පරම්පරාගත මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් ධර්ම දේශකයන් වහන්සේ ඇතුළු පූජනී මහා සංඝරත්නයට ආශිර්වාද කිරීම. ලක්වාසී ලොවාසී හැම දෙනාටමත් කල්යාණ මිත්‍රයන් වහන්සේලා හැම දෙනාටම ආශිර්වාද කිරීමේ පිංගතුන්ගේ අරමුණ. තී අරමුණ ඇතුවයි අද මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ. මේ ධර්මශ්‍රවණයෙන් රැස් කරගන්න පින ඔබ හැම දෙනාටමත් ධර්මශ්‍රවණය කරන සියලු දෙනාටමත් නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පිංගතුනි අද අපි කතා කරන්නේ අපි කාටත් වැදගත් මේ ධර්ම මාර්ගයේ තුල අපි ගමන් කරන ආකාරය පිළිබඳව. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි කියනවා උන්වහන්සේගේ ධර්මය සාක්ඛාතෝ භගවතෝ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය සාක්ඛාතයි මනාකොට දේශනා කරලා තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය සාක්ඛාතයි කියන එකේ අර්ථය තමයි මනාකොට දේශනා කළ ධර්මය. ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසාන කල්යාණ එහි මුල මැද අග කල්යාණ ධර්මයන් ගැළපෙන විදිහට දේශනා කරපු ධර්මයන්. එහි මුල තියෙන සීල කොටස, මධ්‍යේ සමාධිය, අග ප්‍රඥාව, සීල සමාධි ප්‍රඥා හැටියට වර්ධනය කළ යුතු ධර්ම මාර්ගයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කල්යාණ ධර්මයන්. සාත්තං අර්ථ සහිතව සභ්‍යාංජන පැහැදිලි ප්‍රකාශන මාධ්‍යකින් යුක්තව පාරිසුද්ධම් බ්‍රහ්මචරියම් පකාසේති. පිරිසිදු නිවන් මගමේ තුල බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. අන්න ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ ධර්මය සාක්ඛාතයි. ඊළඟට සන්දිට්ඨිකයි, මේ ජීවිතේම අවබෝධ කරන්න පුළුවන් ඒ ධර්මය. බුදුහාමුදුරන්ගේ කාලේ ඒ කාලෙට විතරයි, අදට බෑ කියලා එකක් නැහැ. මේ ධර්මයේ අකාලිකයි, ඕනම කාලයකට. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ යමෙක් ධර්මය අවබෝධ කරා නම් ඒත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩලා සීල සමාධි ප්‍රඥා වඩලාමයි මාර්ගඵල ලැබුවේ. වර්තමාන කෙනෙක් ධර්මය අවබෝධ කරගෙන මගඵල ලබනවා නම් ඒ කෙනාටත් සීල සමාධි ප්‍රඥාවලින් යුක්ත මේ මාර්ගයමයි වඩන්න තියෙන්නේ. එකම මාර්ගය, එකම නිවන් මඟ. අනාගත ලෝකයට සීල සමාධි ප්‍රඥාව වෙනස් වෙන්නේ නැහැ, නිවන් මඟ වෙනස් වෙන්නේ. ඒත් යමෙක් ධර්මය අවබෝධ කරනවා නම් ඒත් මේ මාර්ගයේම වඩලා ඒ පිළිවෙලටයි ධර්ම අවබෝධය ලබන්නේ. ඒ නිවන් මඟ අකාලිකයි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හොයාගත්ත හැටි. උන්වහන්සේගේ පළවෙනිම දේශනාව ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව එදා ලෝකෙට දේශනා කිරීමේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හොයාගත්ත හැටි. උන්වහන්සේ භික්ෂූන් වහන්සේ පස්වක භික්ෂූන් වහන්සේලා ඉදිරි එදා මනුස්ස ලෝකෙන් පස් දෙනෙක් බණහන්න වාඩි වුණාට දස දහසක් ලෝක ධාතුවල දෙවියන් අහසින් පිරීලා ඉතිරිලා බණ ඇහුවා. එදා බුදුරජාණන් වහන්සේ ඒ දේශනාව විස්තර කරා ද්වේමේ භික්ඛවේ අන්ත මහණෙනි අන්ත දෙකක් තියෙනවා. මිනිස්සු බොහෝ පිරිසක් බුදුවරු පහළ වෙන්න පෙර විමුක්තිය හොයාගෙන ඒ අන්ත දෙකේ තමයි මිනිස්සු අනුගමනය කරේ. කොටසක් ශරීරයට අධික ලෙස සැප සම්පත් දෙමින් පංච කාමයන් තුල කාම සම්පත් වින්දනය කරමින් විමුක්තියක් හොයන කොටසක් හිටියා. තව පිරිසක් හිටියා වැඩිපුර හිටියේ ශරීරයට දුක් දෙන අය. නොඑක් නිගණ්ඨ පිරිස, නොඑක් අන්‍ය ශාස්ත්‍රවරු යටතේ හිටපු අය, නොඑක් අය හිටියා මහ කැලෑවල අන්ත දුක් විඳිමින් ඇඳුම් පවා අතහැරලා ගිනි දල්වගෙන ගිනි ගොඩවල් ගහගෙන කෙලෙස් පුච්චනවා කියලා අර ගින්නේ පිච්චි පිච්චි ඉන්න අය ඉන්නවා. මහා සීතලේ වතුරට බැහැලා පව හොදන ඔය වගේ නොයේක් විදිහේ දුෂ්කර ප්‍රතිපද අනුගමනය කරපු අය හිටියා. බුදුරජාණන් වහන්සේ අන්ත දෙකම අතහැරියා. උන්වහන්සේ විශේෂයෙන් හොයාගත්තා අන්තයක්. ඒ තමයි ඒ තේතේ උභව අන්තිමේ අන්ත දෙකෙන් තොර අනුපගම්ම මජ්ජිමා ප්‍රතිපදා මධ්‍යම ප්‍රතිපදාව තථාගතයන් අභිසම්බුද්ධා තථාගතයන් වහන්සේ විශේෂයෙන් අවබෝධ කරා. චක්කු කරණී දහම් ඇස ලබා දෙනවා. ඥාන කරණී ප්‍රඥාව පහළ කරලා දෙනවා. උපසමායි කෙලෙස් සංසිඳවනවා. නිබ්බානාය සංවත්තන්ති නිවන පිණිස උපකාර වෙන මාර්ගය උන්වහන්සේ හොයාගත්තා. පුබ්බේ අනුනුස්සතේසු ධම්මේසු කවදාවත් නොඇසූ විරු ධර්මයක් උන්වහන්සේ මේ හොයාගත්තේ. චක්කු කරණී ඥාන කරණී උපසමාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති. ඒ මාර්ගයේ තමයි අය මේ වරිය වට්ටංගිකෝ මග්ගෝ ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ අංග 8කින් යුක්ත ආර්ය අෂ්ටාංගික මාර්ගය නිවන පිණිස තියෙන එකම මාර්ගය. පෙර බුද්ධ ශාසනවල පවා ඒ හැම බුදු කෙනෙක්ම ගුරු උපදේශ රහිතව අවබෝධ කරගන්නේ හොයාගන්නේ මේ මාර්ගයමයි. අන්න ඒ මාර්ගය උන්වහන්සේ හොයාගත්තා. ඒ හොයාගත්ත මාර්ගය තමයි අනුගමනය කළ ප්‍රතිඵල ලබන ආකාරය. බුදුරජාණන් වහන්සේ දෙව්මිනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන් ලෝකෙට දේශනා කරේ. පින්වතුනේ බුදුරජාණන් වහන්සේගේ මේ මාර්ගය අකාලිකයි, ඕනම කාලයකට පොදුයි. ඒහි පස්සේ ඕනම කෙනෙකුට ඇවිල්ලා බලන්න පුළුවන් මේ මාර්ගය අනුගමනය කරලා අවෝක කරලා හරියයිද ඕවා කොහේ කරන්නද කියලා එළියේ ඉඳන් මාර්ගය වඩන්න නැතුව විවේචනය කරනවට වඩා ඕනම කෙනෙකුට එව බල ඇවිත් බලන්න කියනවා. මේ මාර්ගය අනුගමනය කරලා බලන්න ප්‍රතිඵල ලැබෙන හැටි ඕනම කෙනෙකුට විවෘතව ආරාධනා කර ඒහි පස්සේ කැවිල්ල බලන්න මේ මාර්ගය වඩන් ප්‍රතිඵල ලැබෙනවා. ඕපනයිකෝ. හැබැයි මේ ධර්මය අවබෝධ කරන්න තියෙන්නේ තමා තුළින්. ඕපනයිකෝ බාහිරින් දකින එකක් නෙමෙයි, තමා තුළට පමුණවාගෙන තමන් තුළින් අවබෝධ කරගත යුතු දෙයක්. ඕපනයිකෝ පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤෝහි ප්‍රඥාවන්තය තම තම නැන පමණි. තමන්ගේ නුවණේ ප්‍රමාණයට, තමන්ගේ ප්‍රඥාවේ ප්‍රමාණයට තම තම නැන පමණින් මේ ධර්මය අවබෝධ කරනවා. ඒ කියන්නේ පිංගතුනි සමහර අය ඉන්නවා මේ ජීවිතේ මේ මාර්ගයේ වඩලා ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණිලා සෝවාන් ඵලයට පත් වෙනවා. අන්න ඒ කෙනාගේ නුවණේ ප්‍රමාණයට යා අවබෝධ කරගත්. තව කෙනෙක්ගේ මාර්ගයේම වඩලා කාමරාග පටික සංයෝජන තුනී කරගෙන සකදාගාමි ඵලයට පත් වෙනවා. අන්න යාගේ නුවනේ ප්‍රමාණයට යා තවත් ගැඹුරින් අවබෝධ කරගත්ත. තව කෙනෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගයේම වඩලා කාමරාග පටික සම්පූර්ණයෙන් ප්‍රහාණය කරලා අනාගාමි ඵලයටම පත් වෙන. අන්න යාගේ නුවනේ ප්‍රමාණයට යා තවත් ගැඹුරට ගියා. මහා පිං ඇති උත්තමයන් වහන්සේලා මේ ධර්මයේ මේ ජීවිතේම සාක්ෂාත් කරගෙන රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා කියන ඒ සංයෝජනයි දස සංයෝජන සියල්ලම ප්‍රහාණය කරලා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග ඒ සංයෝජන විතරක් නෙමෙයි රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා කියන දස සංයෝජනම ප්‍රහාණය කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්පූර්ණයෙන්ම වඩලා අවසන් කරලා උතුම් අරහත්ත්වයට පත් වෙනවා. තම තම නැන පමණින් මේ ධර්මය අවබෝධ කරගන්න. අන්නේ ලක්ෂණ මේ ධර්මයේ පුරාම දකින්න තියෙනවා. ඒ නිසා පිංගතුනි වැඩිය යුතු මාර්ගයේ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔබ කවදා හරි දැන් අපි සමහර වෙලාවට සමහරු අනේ කවදා හරි මට නිවන් දකින්න ලැබේවා. අනේ මට කොහොම හරි සෝවාන් වෙන්න තියෙනවනะ. සමහරු හිතනවා මට මෛත්‍රී බුද්ධ ශාසනය හරි බණ අහලා නිවන් දකින්න ලැබේවා. මොන බුද්ධ ශාසනයේ නිවන් දැක්කත් ඔබ අවබෝධ කර යුත්තේ චතුරාර්ය සත්‍යය. ඔබ වැඩිය යුත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. ඔබ ප්‍රහාණය කළ යුත්තේ ඒ දස සංයෝජන ධර්මයන්මයි. ආයි වෙන දෙයක් නෙමෙයි. අපේ බුදුරජාණන් වහන්සේ ඒ දේශනා කරපු නිවන් මඟ තාම පැහැදිලිව තියෙනවා. ඒ මාර්ගේ වඩන්න උත්සාහයයි අවශ්‍ය. ඔබට අවශ්‍ය වෙන්නේ ඔබ තුළ ඇතිකරගත යුතු අංග දෙකක්. යෝනිසෝ මනසිකාරයයි ධම්මානුධම්ම ප්‍රතිපදාවයි. ඒ අංග දෙක අද ඔබ තුළ ඇතිකරගන්න පුළුවන් නම් ඔබට ප්‍රතිඵල කරා යන්න පුළුවන්කම තියෙන මාර්ගයේ පැහැදිලි මාර්ගයක් අද තියෙනවා. හැබැයි ඒ පැහැදිලි මාර්ගයේ වඩන පිරිසක් අපිට හොයාගන්න නැති එකයි තියෙන්නේ. අද බොහෝ පිරිස පංචකාමයන්ට මුසපත් වෙලා ඒ කාමයන්ට ඇදිලා යන්නේ හරියට මාර වසඟයට අහුවෙලා මහා ගං වතුරකට ගහගෙන යන පිරිසක් වගේ ඒක ඔස්සේම ගහගෙන යන. ඒ සැඩපහරට අහුවෙච්ච අය අතරින් උඩුගම් බලා පීන ගන්න පුළුවන් වෙන ඉතාම සුළු පිරිසකට. ඒකයි මේ ධර්ම මාර්ගේ වඩනවා කියන්නේ පටිසෝත ගාමිනී. හරියට දිය පහර කපාගෙන උඩුගම් බලා පීනනවා වගේ වැඩක්. පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අවබෝධ කිරීම කොච්චර අමාරු දෙයක්ද. ඒකට හේතුව මිනිස්සුන්ගේ හිත නැඹුරු වෙන්නේ සංසාර පුරුද්ද තියෙන අකුසලයටමයි අපායටමයි. සතර අපාය වැටි වැටි යන සංසාර ගමනටමයි ඔවුන් ආස කරන්නේ. ඒකටමයි කැමති. බුදුහාඳුරු පෙන්නනවා මහණෙනි කුරුල්ලෝ අල්ලන වැද්දේ විශාල දැලක් මද්දක් ගහලා ඔබ දන්නවා සත්තු අල්ලන මිනිස්සු මදු ගහනවා. ඒ වගේ විශාල දැලක් කෙරලා කුරුළු රංචුවකට දැලක් ගහලා රංචුව කොටු කරගන්න. ඔය දැලට අහු වෙනවා විශාල පිරිසක් කුරුල්ලෝ. දැන් ඔය දැල අතරින් කීප දෙනෙක් අර දැල කපාගෙන කොහොම හරි දැලේ රිංග ගන්න පුළුවන් සිදුරු හොයාගෙන දැල කපාගෙන පියාඹගෙන යනවා. කීප දෙනෙක් දැල කපාගෙන බේරෙනවා. අනිත් රංචුවම අර වැද්දට අහු වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි නුඹලාට මායාත් කෙලෙස් දැල ඉලලා තියෙන. කෙලෙස් දැලත් හරියට ඒ වගේ. දැලට අහු වෙලා ඉන්නේ, පැටලිලා ඉන්නේ. ඇහැට පේන ප්‍රියමනාප රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, පංච කාමයන් ගැන හිත හිතා අර දැලේ පැටලි ඉන්නවා. ওই දැල කපාගෙන යන්නේ, ඒකෙන් මිදිලා යන්නේ තාම සුළු පිරිසයි. අන්න ඒ වගේ මේ පංච කාමයන්ගේ ආදීනව සිහි කරලා, කෙලෙස් වල ආදීනව සිහි කරලා, කොහොම හරි මේකෙන් ගැලවෙන්න ඕනේ, මිදෙන්න ඕනේ කියලා හිතලා වීරිය වඩාගෙන ගැලවිලා යන්නේ තාම සුළු පිරිසයි. ඒ ටික දෙනා ගැලවෙනවා. අනෙක් පිරිස මේ දැලට අහුවෙලා අර මාර වසඟයට අහුවෙලා යනවා. ඒ නිසා පින්වතුනි ධර්මය අවබෝධ කරනවා කියන එක ඒකයි බුදුහාඳුර උපමාවකට පෙන්වුවේ යුද්ධ දාහක් දිනනවට වඩා මේ කාම ලෝකයේම අධිපති භාවය දරන. අපි දන්නවා මනුස්ස ලෝකේ ගත්තොත් මේ ලෝකයේම එකම රජෙක් කාලෙකට පහළ වෙන චක්‍රවර්ති රජ කෙනෙක්. ඒ රාජ සම්පත්තිය ලබන. එහෙම නැත්නම් කාම ලෝකෙම අධිපතිය වෙලා උපදිනු. දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දෙවියන් වෙලා ඔය මොන තනතුරු මොනවා ලැබුණත් ඒ සියල්ලට වඩා සෝතාපට්ටි ඵලයේ ශ්‍රේෂ්ඨයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ නිසා පින්වතුනි ඔබ ඔබේ ජීවිතයේ තුල ඉලක්කයක් තියාගන්න. මම හුස්ම ටික යන්න කලින් මේ ධර්ම මාර්ගේ මම මෙන්න මේ විදිහට වඩනවා. තම තම නැන පමණින් තමන්ට යාගන්න පුළුවන් ඉලක්කෙ තමන් සැලසුම් කරගන්න. අඩුම ගානේ සෝවාන් වෙනවා කියන ඉලක්කෙ තුල හරි ගමන් කරා. පින්වතුනි යමෙක් සෝතාපන්න ඵලයට පත් වුණා කියන්නේ යා ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණුණා කියන එක. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණිච්ච කෙනා ඒ මාර්ගය තුල ගමන් කරනවා. ආයාපස්සට වැටෙන කෙනෙක් නෙමෙයි. එනිසායි බුදුරජාණන් වහන්සේ සෝතාපන්න වෙච්ච පුද්ගලයා ගැන පෙන්වුවේ ඔහු උත්සාහ නොකර හිටියා. ආත්මහතක් ඇතුළත ඒ කාන්තෙන් නිවන් අවබෝධ කරගෙන පිරිනිවන් පානවා. එතනින් එහා ආයෙමත් නතේ භවං අට්ඨමං ආදියන්ති. අටවෙනි භවයක නම් ඔහු උපදින්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එහෙමනම් අපේ ජීවිතවල අපි පියවරෙන් පියවර මේ ඉන්න තැන ඉඳන් ධර්ම මාර්ගේ පැත්තට යන්න උත්සාහයක් ගන්න. මුළු ලෝකෙම යන්නේ කෙලෙස් වල පැටලි පැටලි. ඔබ නිකන් ලෝකෙ දිහා බලන්න. ද්වේෂය, වෛරය, රාගය විශ්සෙන දේවල්, එකිනෙකා තුල තියෙන ඉරිසියාවල්, කුහකකම්, මොනතරම් ලෝකෙ පිරිච්ච ලෝකයක්ද කියලා බලන්න. ඒ අතර මේ වසංගත රෝග වේගෙන් ලෝකෙ පැතිරීගෙන යනවා. ඒ අතර සමහර රටවල් තමන්ගේ බලය යුද ආයුධ හදාගෙන තමන් ලෝකෙම බලවත් වෙලා අනෙක් සියල්ල යටපත් කරගෙන ඉන්න උත්සාහ කරන. ඒ අතර නොයෙක් විදිහේ ජාවාරම් මාෆියාවල් බෙහෙත් ටික පවා හැම දෙයක්ම මිනිස්සු අතර සමහරු ලෙඩ රෝග පතුරවනු. ඒවට බෙහෙත් ටික හදලා ඊට පස්සේ අනිත් පැත්තෙන් ආදායමක් උපදව ගන්න උත්සාහ කරන. තව රටවල් යුද ආයුධ හදලා රට රටවල් අතර යුද්ධ අවුලවලා තමන්ගේ ආයුධ ටික විකුණ ගන්න. ඊට පස්සේ සමහර වෙලාවට ඒ රටවල් අත්පත් කර ගන්න. මොනවා හරි ප්‍රශ්න දාලා ඒ රටවල් අයිති කර ගන්න. ඒ රටවල් වල තියෙන වටිනා වස්තුව කොල්ල කන. මේක තමයි ලෝකේ ස්වභාවය. අපි ජීවත් වෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසලයන් බලවත් වෙච්ච කෙලෙස් සහිත ලෝකයක ඉන්නේ. ඒ ලෝකයේ තුල අපි යුක්තිය, සාධාරණත්වය ව මොනවා අපි කතා කරත් මේ කෙලෙස් සහිත ලෝකයා එක්ක ජීවත් වෙනකොට අසාධාරණකම් ඒවා තමයි ලෝකෙ පුරාම තියෙන්නේ. පින්වතුනි මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල අපිට කොච්චර අපි හිතුවට තර්ක කරාට මොනවා පිහිටෝගෙන මොන දේවල් කරන්න හැදුවත් අපිට ලෝකෙ යන රටාව වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. අපිට ලැබිලා තියෙන ඉතාම සීමිත කාලයක් මේ මනුස්ස ජීවිතේ. අපි දන්නේ නැහැ කවදා කොතන මේ හුස්ම ටික යයිද. ඒ ඉන්න ටික කාලයට දැන් බණහන ඔබම කල්පනා කර සමාට ඔබේ ජීවිතේ ආයුෂ කොච්චර ගෙවිලාද අපි කවුද දන්නේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් අවුරුදු 20 25 වගේ තරුණ දරුවෙක් බණහනකට නෑ, අපිට තව කල් තියෙනවා. සමාජලාවට වයසක කෙනෙකුට හිතෙන්න පුළුවන් අවුරුදු 60 70 වගේ නම් දැන් ඉතින් අපේ කාලේ ඉවරයි. පින්වතුනි අපි කාටවත් අපේ ආවිෂ ගැන එහෙම මනින්න බෑ. කෙනෙකුට මැරෙන්න වයස හැමෝම මැරෙන්න වයසට ගිහිල්ලා නෙමෙයි. තරුණ වයසේ මැරෙනවා, ළමා කාලේ මැරෙනවා, මැදි වයසේ මැරෙනවා මිනිස්සු. වයසට ගිහිල්ලා මැරෙනවා. මැරෙන්න කොච්චර හේතු තියෙනවද? ඔබ හොඳට මරණ සතිය වැඩුවොත් මිනිස්සෙක් මැරෙන්න තියෙන හේතු ටික විමසලා විමසලා බැලුවොත් ඔබ පුදුම වෙන්නේ මැරෙන එක ගැන නෙමෙයි ජීවත් වෙලා ඉන්න එක ගැන. මේ තරම් අනතුරු ගොඩක් මැද්දේ, මේ තරම් විපත් ගොඩක් මැද්දේ මම තාම ඉන්නවනේ කියලා ඔබට ඔබ ගැන පුදුම හිතේ. පාරට බැස්සොත් ඉස්සරහිනුත් මරණේ, පිටිපස්සෙනුත් මරණේ. ඉස්සරහින් එන වාහනයකින් ඔබව හප්පගෙන යන පුංචි වැරද්දක් ඇති. පිටිපස්සෙන් එන වාහනයක් අඩු ගානේ මොකක් හරි බ්‍රේක් නැති වුණා, රෝදයක් ටයර් එකක් පිපුරුවා, පාර අයිනේ ඉන්න කීප දෙනෙක් කප්පගෙන මරාගෙන යන්න පුළුවන්. අනතුර හැම මොහොතෙම ඉහළට ගත්ත හුස්ම පොද පහළට හෙලන්න පෙර මැරෙන්න පුළුවන්. කටට ගත්ත බත් ටික හිර වෙලා හිටි ගමන් මිනිස්සු පුටුවෙන් ඇදගෙන වැටලා මැරෙනවා. හොඳට හිනාවී හිටපු කෙනා ටික වෙලාවකින් පපු අමාරුවක් හැදිල නහරක් පුපුල මිනිස්සු මැරෙන. සමහර ලෙඩ හොයාගන්නවත් බෑ. කෙනෙක් මැරුණට පස්සේ මැරිච්ච ක්‍රමේ හොයාගන්න බැරුව වෛද්‍යවරු පවා මිනිය කපල බලනවා. කොහොමද මෙයා මැරුණ කියලා මැරිච්ච ක්‍රමේ හොයනවා. අවසාන ඒකත් හොයාගන්න බැරිවුණු. සමහර මිනී වල්ලල ආයි කාලෙකට පස්සේ කවුරු හරි සැකයි කියල හරි මොනෝහරි පැමිණිල්ලක්කරොත් උසාවි නියෝගවලින් ඔබ දන්නවා අර වලදාපු මිනී ගොඩදාගෙන ආයි පරීක්ෂණ කරනවා. ඇගේ අ කුණුවෙන කොටස් හරි රටරටවල්ලුවට යවල බලනවා කොහොමද මැරුණ කියල හේතු හොයා. එතකොට අපිට පේනවා මනුස්සේගේ ජීවිතයේ හොයාගන්න බැරි හේතුවලින් මිනිස්සු පැරෙනවා. ඒ නිසා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ ධර්මයේ දියුණු කරගන්න ලොකු උත්සාහයක් ගන්න. අපි දන්නේ නෑ කවදා කොත්තන කොයි මොහොත මේ හුස්මටික අයිද. මොන විදියට මනුස්ස ජීවිතය අවසන් වෙයිද ඔබවත් මමත් අපි කවුරුත් දන්නේ. පිංහතුනේ ආර්ය අෂ්ඨායික මාර්ගය. අපි මේ මාර්ගය ගැන අද යම් ප්‍රමාණයකට තේරුම් ගන්න උත්සාහයක් ගම්. ඒ කායින අයම් භික්කවේ මග්ගෝ. බුදුරජාණන් වහන්සේ නිවනට තියෙන එකම මාර්ගය හැටියට පෙන්වන. උන්වහන්සේ හොයාගත්ත පුබ්බේ අනුනුස්සුතේසු ධම්මේසු කවදාවත් නොඇසූ ඉරු ධර්මයක්. බෝධි මූලයේදී උන්වහන්සේට අවබෝධ වුණා. අර අත්තකිල මතානුයෝගේ කාමසුකල්ලිකානුයෝගේ කියන මේ අන්ත දෙකෙන් තොර අනුපගම්ම මජ්ක්‍ධිමා ප්‍රතිපදාව. ඒ මාර්ගයේ තමයි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධිය කියන ඔය අංග ටික. අංග 8ක් තියෙනවා. මේ අංග 8 වේදල්ල කියන සූත්‍ර විස්තර වෙනවා. මේක ස්කන්ධ තුනකට බෙදෙනවා. සීල ස්කන්ධය, සමාධි ස්කන්ධය, පඤ්ඤා ස්කන්ධය කියන ස්කන්ධ තුනකට බෙදෙනවා. සම්මා දිට්ඨි සම්මා සංකප්ප අයිති වෙන්නේ ප්‍රඥා ස්කන්ධයට. ඔන්න ඔබ තේරුම් ගන්න සීල සමාධි ප්‍රඥා හැටියට මේ මාර්ගය වඩනවා වුණාට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගෙ පෙළ ගැහිලා තියෙන්නේ ප්‍රඥා සීල සමාධි හැටියට. ඒ නිසා හරියට මේ ධර්මයේ තේරුම් ගත්තේ නැති කෙනා බාහිරින් බලලා පිටින් බලලා හිතනවා ඔය මාර්ගය වඩන්න තියෙන්නේ ප්‍රඥා සීල සමාධි. සීල සමාධි ප්‍රඥා නෙමෙයි කියලා හිතනවා. ඇයි පෙළ ගහලා තියෙන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්පයිති ප්‍රඥා ස්කන්ධේට. සම්මා වාචා කම්මන්ත ආජීවයිති සීල ස්කන්ධේට. සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන අංග තුනයිති වෙන්නේ සමාධි ස්කන්ධ කොටසට. මේක තියෙනවා වේදල්ල කියන සූත්‍රය. එතකොට ප්‍රඥාවට අයිති සම්මා දිට්ඨි සම්මා සංකප්ප ප්‍රඥාවට අයිති. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව එක තමයි සීලය. අපි ඔබ දන්නවා ආජීව අෂ්ටමක සීලය කියලා අපි පංචශීලයට අමතරව සමාදන් වෙන සීලයක් තියෙනවා. උපෝසත සීලෙ නෙමෙයි, පොයි දවස්වල සමාදන් වෙන උපෝසත සීලෙත් වෙනයි. ආජීව අෂ්ටමක සීලය කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන සීලස්කන්ධි මාර්ගාංග තුන සීලයක් හැටියට සමාදන් වෙනවා. සම්මා වාචා වචනෙන් වෙන වැරදි හතරක්. බොරුව, කේලම, පරුස වචන, හිස් වචන. සම්මා කම්මන්ත කය මුල් කරගෙන වෙන වැරදි තුනක්. ප්‍රාණඝාතය, හොරකම් කිරීම, වැරදි කාම සේවනයේ දීම. ඊළඟට සම්මා ආජීවය ජීවත් වීම පිණිස වැරදි දෙයක් වැරදි ක්‍රමවලින් උපයන්නේ නැහැ. සාධාරණව ධර්මිෂ්ඨව මං ජීවත් වෙනවා. ආජීවයේ පිරිසිදු කෙනා එක බුදුහාඳුර ගොඩාක් විස්තර කරන තැන් තියෙනවා ආජීවය ගැන. සාමාන්‍යයෙන් නොකළ යුතු වෙළඳාම් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දීලා තියෙනවා. වස විස වෙළඳාම්, අවියාවිද වෙළඳාම්, වහල් වෙළඳාම්, මස් පිණිස සතුන් ඇති කිරීම, ඊළඟට ඔය පගා ගන්න ඒවා, ඒ ඔක්කොම අයිති වෙන්නේ මිත්‍ය ආජීවයට. සාධාරණව ධර්මිෂ්ඨව හම්බ කරන් පිංහතුනි දෙවියම් පවා වන්දනාමාන කරනවා සාධාරණව ධර්මිෂ්ඨව ජීවත් වෙන කෙනාට. ඒක හරි ලස්සන දේශනාවක් තියෙනවා සක්ක නමස්ස කියලා සූත්‍රයක්. මේ දේශනාවේ තියෙන්නේ දවසක් සක්‍ර දෙවියෝ මාතලී කියන රතාචාර්යවරයාට කතා කළා කියනවා, මාතලී නන්දන වනේට යන්න මට දිවිය රතේ සූදානම් කරන්න කියවා. සක්‍ර දෙවියන්ගේ රතාචාර්යවර තමයි මාතලිය කියලා දිවි පුත්‍රය. ඔහු තමන් සක්‍ර දෙවියන්ගේ දිවිය රතේ සූදානම් කරලා බලාගෙන හිටිය. සක්‍ර දෙවියන් පක්කු එන පාටක් නෑ දැමෙලා යන. මාතලි ගිහින් බැලුව මොකද මේ සක්‍ර දෙවියන් පරක්කුතාම. බලනකොට සක් දෙවිදෝම් මනුලොව දිහාවට හැරිලා වන්දනා කරනවා. ඒ දිහා බලාගෙන ඉඳලා කල්පනා කරා මේ සක්‍ර දෙවියන් මොන තරම්ම දෙදෙව්ලොවට අධිපති කෙනෙක්. සතරවරම් දෙවියන් පවා වන්දනා කරන සක්‍ර දෙවියන්ට ඒ තරම් පින් ඇති මේ තරම් බල සම්පන්න දෙදෙව්ලොවට අධිපති සක්‍ර දෙවියන් කාටද මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා වඳින්නේ? ඒ වෙලාවේ අහනකොට අර ඇහුවා සක් දෙවිඳුනි ඔබෙන් මැදුම් පිදුම් ලබන්න මනුස්ස ලෝකේ කවුද ඇහුව ඔබෙන් මැදුම් පිදුම් ලබන්නේ? අන්න ඒ වෙලාවේ සක්‍ර දෙවියන් ගාථාවක් කියන ගාථා කීපයක් කියලා පළවෙනි ගාථාවෙන් කියනවා මනුස්ස ලෝකේ ඉන්නවා සීල සමාධි ප්‍රඥා වඩන නිවන් මඟ ගමන් කරන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකයෝ ඉන්නවා භික්ෂු භික්ෂුණී. අන්න ඒ අයට මම වන්දනා කරනවා කියලා. අන්න මනුස්ස ලෝකේට සක්‍ර දෙවියන් මනුලව ඉන්න සීල සමාධි ප්‍රඥා වඩන කියන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන පැවිදි ශ්‍රාවකයන්ට භික්ෂු භික්ෂුණීන්ට මනුලවට හැරිලා මම වන්දනා කරනවා කියලා. දෙවනි ගාථාවෙන් කියනවා යේ ගහට්ටා පුඤ්ඤ කරා සීලවන්ත උපාසකා ධම්මේන ධාරම් පෝසෙන්ති තන්නමස්සාමි මාතලි. යේ ගහට්ටා කියන්නේ ගිහි ජීවිත ගත කරන පුඤ්ඤ කරා පින් දහම් කරන සීලවන්ත උපාසකා සිල්වත් උපාසක උපාසිකාවන් ඉන්නවා. ධම්මේන ධාරම් පෝසෙන්ති ඒ අය ධාර්මිෂ්ඨව ජීවත් වෙනවා. ධාර්මිකව තමන්ගේ අමුදරුවන් පෝෂණය කරන අන්න සම්මා ආජීවයෙන් මිත්‍යා ආජීවයෙන් තොරව ධාර්මිෂ්ඨව ජීවත් වෙනවා. ධාර්මිෂ්ඨව තමන්ගේ අමුදරුව පෝෂණය කරනවා. තමන් නමස්සාමි මාතලි මාතලි ඒ අයට මං වන්දනා කරනවා ඒ අයට නමස්කාර කරනවා කියලා. අන්න බලන්න එතකොට සක්‍ර දෙවියන් පවා මනුලවට හැරිලා වන්දනා කරන්නේ කාටද? යේ ගහට්ටා පුඤ්ඤ කරා පින් කරන ගිහි ජීවිත ගත කරන අය අතර බොහෝ පින් දහම් කරන කර්ම කර්මඵල විශ්වාස කරන සීලවන්ත උපාසකා සිල්වත් ජීවිත ගත කරන උපාසක උපාසිකාවන් ධම්මේන ධාරම් පෝසෙන්ති අය ධාර්මිෂ්ඨව ජීවත් වෙන්නේ. ධාර්මික රැකියා කරනවා ධර්මානුකූල ජීවිත ගත කරනවා සම්මා ආජීවයෙන් යුක්තයි. තන් නමස්සාමි මාතලි ඒ අයට මම මනුලවට ඇරිලා වන්දනා කරනවා. එහෙමනම් පින්වතුනි ආජීවය කියලා කියන්නේ දෙවියන්ගෙන් පවා වැඳුම් පිදුම් ලබන දෙයක්. සාධාරණව ජීවත් වෙන්න තමන් උපයන මුදලට. දැන් අපි දන්නවා මිනිස්සු කියනවා මම මේ අනුන්ට ගිනි ගෙඩි දීලා හම්බ කරපු දේවල් නෙමෙයි, දහඩිය වගුරුවලා මහන්සි වෙලා දුක් විඳලා හම්බ කරගත්ත දේවල්. ඒක සතුටක්. පින්වතුනි කෙනෙකුට පුළුවන් නම් තමන්ගේ ධනය ගැන සතුටක් ලබන්න. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මං කාටවත් ණය නැති කෙනෙක්, මං අනුන්ගේ දේවල් හොරාගත්ත කෙනෙක් නෙමෙයි, මං සාධාරණව ජීවත් වෙන කෙනෙක්, මං යුක්ති සහගතව හම්බ කරගත්ත කෙනෙක්, මං මගේ දහඩිය මහන්සියෙන් දුක් විඳලා හම්බ කරගත්ත සාධාරණ ධනයක් කියලා තමන්ගේ ධනය ගැන සතුටු වෙන්න පුළුවන්. ඒක කෙනෙකුට මනුස්ස ගිහි ශ්‍රාවකයෙකුට ගිහි ජීවිතේ ලබන උතුම්ම ධනයක්, උතුම්ම සතුටක්. තමන්ගේ ජීවිතේ නිරාමිස සතුටක් තියෙනවා තමන්ට තමන්ගේ ධනිය ගැන. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන නිවන් මඟ යන ශ්‍රාවකයා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව ඒ තුන අයිති වෙන්නේ සීලස්කන්ධයට. ඊළඟට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනවා සමාධියට අයිති කොටස් තුන සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. සම්මා වායාම කියන්නේ සතර සම්‍යප්පදහන වීර්යය, අකුසල් ප්‍රහාණය කළ කුසල් දියුණු කරන්න ඇති කරගන්න වීර්යය සම්මා වායාම. සම්මා සතිය කියලා කියන්නේ සතර සතිපට්ඨානයේ තුල සිහිය පිහිටවලා ඇති කරගන්න හිතේ එකඟතාවය. සම්මා සමාධිය කියන්නේ ඒ තුල නීවරණ යටපත් වෙලා ඇති වෙන සමාධි ඒකාග්‍රතාවය. එතකොට සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන කොටස් තුන අයිති වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සමාධි කොටසට. සම්මාධිට්ටි සම්මා සංකප්පයිති ප්‍රඥාවට. එදකොට මෙන්න මේ මාර්ගයට පැමිණෙන්නේ කොහොමද. අපි බලමු කොහොමද මේ මාර්ගයේ සීල සමාධි ප්‍රඥාව වශයෙන් වැඩෙන්නේ. දැන් පෙළ ගැස්ම ඔබ දන්නවා, සම්මාධිට්ටි සම්මා සංකප්ප ප්‍රඥා, සම්මා වාචා සම්මා කම්මන්ත සම්මාජීව සීලස්කන්දේ, සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන්නේ සමාධිස්කන්දේ. එතකොට පෙළ ගැස්ම තියෙන්නේ ප්‍රඥා සීල සමාධි. දැන් ඔබ හිතන්න ඔබ සීල් ගන්නවා, ඔබ සම්මාජීවෙන් හොරමැර වංචා කරන්න නැතුව සාධාරණ ධර්මිෂ්ටව ජීවත් වෙනවා. ඔබට හිතෙන්න පුළුවන් මම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉන්නේ. ඒක වැරදි පිංගතුනි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන ගුණධර්ම ඔබ වඩනවා තමයි, ඒක පිනක්. හැබැයි මාර්ගයට පැමිණුණා වෙන්නේ සෝවාන් වෙනකොට. අන්න එතනින් තේරුම් ගන්න. සෝතාපන්න කියන එකේ තේරුම වේදල්ල සූත්‍රෙ පෙන්නනවා ඉතාම පැහැදිලිව. සෝතාපන්න, සෝත කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට, ආපන්න කියන්නේ පැමිණුණා කියන එකයි. සෝතාපන්න සෝතාපන්න කියලා කියනවා කොපමණකින්ද කෙනෙක් සෝතාපන්න කෙනෙක් බවට පත් වෙන්නේ කියලා අහනවා මේ දේශනාවේ. එතකොට විස්තර කරනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණුණා, ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණුණා කියන අර්ථයෙන් තමයි සෝතාපන්න කියලා කියන්නේ. එහෙනම් සෝතාපන්න කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණුණා කියන එක. එහෙමනම් ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඔබට පැමිණෙන්න තියෙන්නේ සෝතාපන්න ඵලයට පත් වීමෙන්. සෝතාපන්න ඵලයට පත් වෙන කෙනා සෝවාන් වෙනකොට සංයෝජන තුනක් සම්පූර්ණයෙන් ප්‍රහාණය කරනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන ප්‍රහාණය වෙනකොට එයාට චතුරාර්ය සත්‍ය ඇති වෙන්නේ පළවෙනිම ඥාන සත්‍ය ඥානෙ. දුක කියන්නේ ආර්ය සත්‍යක්මයි කියන අවබෝධය. දුකේ හට ගැනීම තණ්හාව ආර්ය සත්‍යක්මයි කියන අවබෝධය. දුක නැති කිරීම නම් නිවන ආර්ය සත්‍යක්මයි කියන අවබෝධය. දුක නැති කරන මාර්ගය මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. මේ මාර්ගයේ සීල සමාධි ප්‍රඥා වශයෙන්මයි වැඩිය යුත්තේ කියන අවබෝධය ඇති වෙන. අන්නේ අවබෝධයට කියනවා සම්මා දිට්ඨියේ සත්‍ති ඥානය ඇති කර ගන්නවා කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි එක තමයි සම්මා දිට්ඨිය. එතකොට සම්මා දිට්ඨියේ සත්‍ති ඥානය ඇති කරගෙන තමයි මාර්ගයට පැමිණෙන්නේ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැසගත් කෙනා, ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණිච්ච කෙනා, ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිළිපන්න කෙනා කියලා ධර්මයේ සඳහන් වෙනවා. එතකොට ඔන්න කෙනෙක් සම්මා දිට්ඨියේ සත්‍ය ඥානය ඇති කරගෙන සෝවාන් ඵලයට පත් වුණා. දැන් සත්‍ය ඥානය ඇති කරගත්ත කෙනාට කළ යුතු කෘත්‍ය තියෙනවා. තාම කෘත්‍ය වඩලා නැහැ, මාර්ගයට ආවා විතරයි. ඒ ආව කෙනා මාර්ගේ වඩා ගන්න ඕනේ කොහොමද? දුක අවබෝධ කරන්න තියෙනවා. අන්න දුකේ කෘත්‍ය. දැන් තාම තියෙන්නේ සත්‍යක් කියන අවබෝධය විතරයි. ඒක අවබෝධ කළ යුතුයි. දුකේ හට ගැනීම තණ්හාව ප්‍රහාණය කළ යුතුයි. අන්න එහි කෘත්‍ය කළ යුතුයි. දුක නැති කිරීම නම් නිවන සාක්ෂාත් කළ යුතුයි. අන්න එහි තියෙන කෘත්‍ය කළ යුතු දේ. දුක නැති කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය සීල සමාධි ප්‍රඥා වශයෙන් වැඩිය යුතුයි. අන්න එහි තියෙන කෘත්‍ය කළ යුතු දේ. එතකොට ඔන්න ඒ කෘත්‍ය කිරීම පිණිස මොකද කරන්නේ? සම්මා දිට්ඨියේ පිහිටලා සීලේ ආජීවෂ්ටමක සීලේ දැඩිව ආරක්ෂා කරමින් සමාධිය වඩමින් ප්‍රඥාව දියුණු කරන සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන සීලස්කන්ධය තුල පිහිටලා සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන සමාධි අංග ඇති කරගනිමින් ප්‍රඥාවම දියුණු කරන. එතකොට වැඩෙන්නේ කොහොමද? සීල සමාධි ප්‍රඥා හැටියට වැඩෙන්නේ. ඒ විදිහට සීල සමාධි ප්‍රඥා වශයෙන් වඩාගෙන යද්දී අර චතුරාරි සත්‍යයේ කෘත්‍ය ප්‍රඥා කොටසේ කෘත්‍ය වැඩිගෙන යම් මට්ටමකට යනකොට යා සකදාගාමි ඵලයට පත් වෙනවා. සකදාගාමි වෙච්ච කෙනාට තවදුරටත් අනාගාමි වීම පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගයේම සීල සමාධි ප්‍රඥා වශයෙන් තවදුරටත් වඩනවා. තවදුරටත් සීලස්කන්ධේ සමාධිය ප්‍රඥාව සීල සමාධි ප්‍රඥා වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගේ වඩලා සම්මා දිට්ඨියම කෘත්‍ය දියුණු කරලා අනාගාමි ඵලයට පත් වෙනවා. තාම සම්මාධිට්ටි සම්පූර්ණනෑ. තාම කෘත්ති වඩනවා. තවදුරටත් අනාගාමි වෙච්ච කෙනා ඔහුට තවත් තියෙන රූපරාග රූපරාග මාන උද්දා චවිච්චා කියල තවත් සංයෝජන කීපයක් තියෙන. ඒවත් ප්‍රහාණය වෙච්ච තැන තමයි ඔහු රහත්වේ. ඒ පිණිස ඔහු මොකද කරන්නේ තමන් තවදුරට සීලේම පිහිටගෙන සමාධියම තවදුරටත් ප්‍රබලව වඩමි. ප්‍රඥාවම දියුණු කරනවා සීල සමාධි ප්‍රඥාවසයම වඩනවා. එහෙම ප්‍රඥාව දියුණු කරනකොටද ඒ ප්‍රඥාව දියුණු වෙලා කෘත්‍ය දියුණු කරලා අවසන් වෙනවා. දුක අවබෝධ කරලා අවසන් වුණා. දුකේ හට ගැනීම තණ්හාව මම ප්‍රහාණය කරලා අවසන් කරගත්තා. දුක නැති කිරීම සම්පූර්ණයෙන් මම නැති කරලා අවසන් කරා. දුක නැති කරන මාර්ගයේ මං සීල සමාධි ප්‍රඥාවසයෙන් වඩලා අවසන් කරා කියන අවබෝධය ඇති වෙන්නේ රහතන් වහන්සේලාට. ඒ තමයි කෘතඥානෙ. එහෙමනම් චතුරාර්ය සත්‍යයේ සම්මා දිට්ඨිය සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන වශයෙන් තිපරිවට්ටම් ද්වාදසාකාරම් කියලා ධර්මයේ පෙන්වන්නේ. මේ විදිහට සම්පූර්ණ කර ගැනීමෙන් තමයි කෙනෙක් රහත් වෙන්නේ. එතකොට සම්මා දිට්ඨිය ඇති කරගෙන සෝවාන් වෙලා මාර්ගයට පැමිණිච්ච කෙනා සකදාගාමි වෙන්න අනාගාමි වෙන්න රහත් වෙන්න මොකද කරන්නේ? මේ මාර්ගය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කරලා කෘත්‍ය වඩලා අවසන් කරලා කෘතඥානෙ දක්වාම සම්මා දිට්ඨියමයි වඩා ගන්න. මේ සම්මා දිට්ඨිය පරිපූර්ණ වෙන්නෙම සීල සමාධි ප්‍රඥා වශයෙන් වැඩීමෙන්මයි. ඔන්න ඔය විදිහට තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගඵල වැඩිගෙන වැඩිගෙන මාර්ගයේ සම්පූර්ණ වෙන්නේ. පිංගතනි රහතන් වහන්සේලාට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8ට අමතරව අංග 10ක් ගැන ධර්මයේ පෙන්නනවා. දසාංගයේහි සමන්නාගතු අරහාති උච්චති කියලා සඳහන් වෙනවා. ඒ තමයි අපි දන්නවා සාමාන්‍ය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග ටික. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඊට අමතරව රහතන් වහන්සේලාට සම්මා ඥාන, සම්මා විමුක්ති කියලා තව අංග දෙකක් පිහිටනවා. සම්මා ඥාන කියලා කියන්නේ සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන වශයෙන් සම්මා දිට්ඨිය පරිපූර්ණ කරා කියලා ඇතිවෙන ඥානෙ. ඒකට කියනවා සම්මා ඥාන. සම්මා විමුක්ති කියන්නේ තමන්ගේ හිත සියලු ආශ්‍රවයන්ගෙන් සියලු කෙලෙසුන්ගෙන් මිදුණා කියලා ඇතිවෙන අවබෝධඥානෙ. ආසවක්ඛේ ඥානෙ. සම්මා විමුක්තිය තමන් විමුක්තියට පත් වුණා කියලා ඇතිවෙන අවබෝධඥානෙ. ඔන්න ඔය විදිහට තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවන පිණිස තියෙන එකම මඟ අපිට වඩා ගන්න තියෙන්නේ. එහෙමනම් අමාරුම දේ මාර්ගයට පැමිණෙන එක, සෝවාන් වෙන එකයි අමාරු. ඒ මාර්ගයට ආව කෙනා ඒ මාර්ගයේ තුලයි ඊට පස්සේ ගමන් කරන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ දවසක් උපමාවකට පෙන්නනවා මේ සෝවාන් වෙන එකේ වටිනාකම කොච්චරද කියලා. බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කරා. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය, ඔන්න නගරයක හිටපු මහා අපරාධකාරයෙක්, හොරේ පැන පැනා හැංගි හැංගි හිටපු හොරෙක් රාජ භටයන්ට අහුවෙනවා. රාජ භටයෝ මේ හොරාව අල්ලගෙන මේ අපරාධකාරය රජ්ජුරුව ළඟට අරගෙන එනවා. අරගෙන ඇවිල්ලා රජ්ජුරුවන්ට ඉදිරිපත් කරා, රජතුමනි මෙන්න අසවල් හොරා අපරාධකාරයා. රජ්ජුරුව ඉදිරියේ කියන රජතුමනි මොහු මේ විදිහේ අපරාධ කරා, මේ වගේ හොරකම් කරා, මේ වගේ හොරකම් කරා, අර හොරකම් ඔක්කොම කියලා කියනවා. රජතුමනි සුදුසු දඬුවමක් පමුණුවන්. මේක උපමාව, මතක තියාගන්න, මේක සත්‍ය වශයෙන් මෙහෙම වෙන්නේ නැහැ, මේක උපමාව. බුදුහාඳුරු වදාලා අර රජ්ජුරුව කියනවා මොහුට හෙල්ල පාරවල් 100ක් අනින්න කියන උදේට. දැන් හෙල්ල පාරවල් 100ක් තියා එකක් කන්න සමාහෙට මැරෙන්න පුළුවන් ලේ ගිහිල්ලා. මේ උපමාවේ කියනවා හෙල්ල පාරවල් 100ක් අනිනවා. ඇන්නට පස්සේ වේදනා විඳිනවා, කෑ ගහනවා, විලාප දෙනවා, හැබැයි මැරෙන්නේ නැහැ. දවල් රජ්ජුරුවන්ට මතක් වෙනවා. රාජභටියෝ කැඳවල අහනවා, කෝ අර අපරාධකාරයා මැරුණද බලන්න. රජතුමනි තාම පණ තියනවා කියනවා. එහෙනම් දවල්ටත් හෙල්ල පාරවල් 100ක් අනින්න කියනවා. දැන් ආයිමත් ඔහු අල්ලගෙන හෙල්ල පාරවල් 100ක් යන්න දවල්ට. හවස නිදාගන්න ගියාම රජ්ජුරුවන්ට මතක් වෙනවා අර අපරාධකාරයා තාම මෝ පණ පිටින් ඉන්නවත් දන්නේ. රාජභටියෝ ගෙන්න ලහනවා, තාමත් අර මිනිස්සයා ඉන්නවද පව්කාරයා? ඒ විලේ කියනවා රජතුමනි තාම පණ තියෙනවා. එහෙමනම් හෙල්ල පාරවල් සීයක් කනින්නකින් හවසට. දැන් දවසට තුන් සීයයි, උදේට සීයයි, දවල්ට සීයයි, හවසට සීයයි. හොම ඇල්ල මනුස්සෙක් ජීවත් එන්න මේක උපමාව. බුදුරජාණන් වහන්සේ වදාලා ඔය වගේ දවසකට හෙල්ල පාරවල් සීය ගානේ අවුරුදු සීයක් එක දිගට ඇනලා යම් කිසි වේදනාවක් දුකක් කෙනෙක් විඳිනවද, ඒ තරම් දුකක් විඳල අවසන් වුණාට පස්සේ සෝවාන් වෙන්න පුළුවන් කියලා කවුරු හරි හේතු සහිතව කියනවා නම් මහණෙනි නුඹලා ඒකට කැමති වෙන්න කියලා. එහෙම කවදාවත් සෝවාන් වෙන්න බෑ, මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ ඒ තරම් දුකක් විඳලා හරි අවුරුදු 100කට පස්සේ කෙනෙකුට සෝතාපන්න වෙන්න පුළුවන් කියලා කවුරු හරි හේතු සහිතව කියනවා නම් මහණෙනි නුඹලා ඒකට කැමති වෙන්න. ඇයි මහණෙනි තථාගතයන් වහන්සේ එහෙම දෙයක් කියන්නේ? ඒකට හේතුව තමයි දීර්ඝ සංසාර ගමනේ ධර්මය අවබෝධ නොකිරීම නිසා හෙල්ල පාරවල් කාලා මැරිච්ච වාර ඊට වඩා වැඩි කියලා. ඔන්න අපි කාටන් නොපෙනෙන දීර්ඝ සංසාර ගමනේ සිදුවීම. පින්නතුනි, අපේ බුදුරජාණන් වහන්සේට පුද්ගලයෙක් දිහා බලනකොට ඔහුගේ කල්ප ගණන්, සංවට්ට විවට්ට කල්ප ගණන් අතීත ජීවිත දකින්න හැකියාව තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ අනමතක්කෝ යම් භික්කවේ සංසාරෝ, මහණෙනි මේ සංසාර ගමන අනවරාග්‍රය. පුබ්බා කෝටි නපඤ්ඤායිති, පටන් ගත්ත කෙලවරක් හොයන්න බැරි තරම් දීර්ඝයි. ඒ දීර්ඝ සංසාර ගමනේ බුදුහාමුදුරුවෝ පෙන්වුවා මහණෙනි මේ දීර්ඝ සංසාර ගමනේ හෙල්ල පාරවල් කාලා පිහියනුම් කාලා මැරිච්ච වාර ගාන ගත්තොත් අර දවසකට හෙල්ල පාරවල් 300 ගානේ අවුරුදු 100ක් එක දිගට හෙල්ල පාරවල් කෑවට වඩා වැඩි කියනවා දීර්ඝ සංසාර ගමනේ හෙල්ල පාරවල් කාලා මැරලා තියෙන වාර අපි. ඒ නිසා මහණෙනි එහෙම හරි කමක් නැහැ, කෙනෙකුට සෝවාන් වෙන්න පුළුවන් කියලා කවුරු හරි කිව්වොත් හේතු සහිතව ඒත් කැමති වෙන්න කියනවා. අන්න එතකොට අපිට පේනවා සෝවාන් ඵලයට පත් වෙනවා කියලා කියන්නේ මොනතරම් ශ්‍රේෂ්ඨ දෙයක්ද, මොනතරම් බේරීමක්ද, කෙනෙක් සෝවාන් වෙනවා කියලා කියන්නේ මොනතරම් මේ බේරීමක්ද. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දවසක් පුංචි ගල් කැට හතක් ශ්‍රී හස්තයට ගත්තා. පොළවේ තියෙන පුංචි ගල් කැට හතක් ශ්‍රී හස්තයට අරගෙන භික්ෂුන් වහන්සේලාට පෙන්වලා අහනවා, මහණෙනි මේ මහා පොළවේ තියෙන වැලි කැට, ගල් කැට, පස් කැටත් තථාගතයන් වහන්සේගේ මේ ශ්‍රී හස්තයේ තියෙන මේ පුංචි ගල් කැට හතත් අතර වෙනස නුඹලට අකිටමද? එහෙමයි ස්වාමීනි, තථාගතයන් වහන්සේගේ ශ්‍රී හස්තේ තියෙන ඉතාම ස්වල්පයි, පුංචි ගල් කැට හතක් විතරයි කියේ. මේ මහා පොළවේ අති විශාල 100 ප්‍රමාණයක්, 1000 ප්‍රමාණයක්, ලක්ෂ ප්‍රමාණයක්, බිංදු ගානක් කියන්න බැරි තරම් විශාලයි කියේ පොළවේ තියෙන ගල් කැට, පස් කැට. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, සෝවාන් වෙච්ච පුද්ගලයා මේ දීර්ඝ සංසාර ගමනේ විඳලා අවසන් කරපු දුක් ප්‍රමාණය මහ පොළවේ තියෙන ගල් කැට, වැලි කැට, පස් කැට වගේ කියලා හිතන්න කියවා. සුවාන් වෙච්ච කෙනෙකුට තව අනාගතේ විඳින්න ඉතුරු වෙලා තියෙන දුක් ප්‍රමාණය මේ අතේ තියෙන ශ්‍රී හස්තයේ තියෙන පුංචි ගල් කැට හත වගේ කියලා හිතන්න කියවා. ඇයි සුවාන් වෙච්ච කෙනෙක් උපරිම තව ආත්ම හතක් උපදිනවා? උපරිම ඉපදුනොත් ආත්ම හතයි. ඒ උපදින ආත්මවල පවා සුගතිය ඉපදුනත්, දිව්‍ය ලෝක ඉපදුනත් කාටත් ජරා මරණ තියෙන, ශෝකේ දුක ඇති වෙනවා. ඉපදීම දුකක්මයි. ඒ ආත්ම හත තුල යම් දුකක් විඳිනවා නම් ඒ දුක හරියට අර පුංචි ගල් කැට හත වගේ කියු. හැබැයි විඳලා අවසන් කරපු දුක් ටික මේ පොළොවේ තියෙන ගල් කැට, වැලි කැට, පස් කැට වගේ කියලා හිතන්න කියු. දැන් බලන්න ඒ දේශනා බුදුහාඳුරෝ දේශනා කරේ සෝවාන් වෙච්ච පුද්ගලයෙක් ගැන. සෝතාපන්න ඵලයට පත් නොවෙච්ච පෘථග්ජනයෙක් ගැන හිතන්න. ඔබ ඔබ ගැන හිතලා තේරුම් ගන්න. මම කොතනද ඉන්නේ? මං තව කොච්චර දුක් විඳලා ඇද්ද? තවත් කොච්චර විඳලා විඳින්න වෙනවද කියලා හිතන්න. සෝවාන් ඵලයට පත් නොවෙච්ච පුද්ගලයා සසරේ විඳපු දුක් ප්‍රමාණය අර පොළවේ තියෙන වැලි කැට, ගල් කැට, පස් කැට වගේ නම් ඔහුට අනාගතේ තව විඳින්න ඉතුරු වෙලා තියෙන ප්‍රමාණය අර වැලි කැට, පස් කැට වගේම තමයි. ඔහුට තව කොච්චර කාලයක් සංසාරේ, කල්ප කෝටි ප්‍රකෝටි ගණනක් තව අනාගතේ කොහේ යයිද, මොන අපායේ වැටෙයිද, කොච්චර දුක් විඳ විඳ අනාගත සංසාරේ තව යන්න තියෙනවද අපි කවුරුත් දන්නේ. ඒනිසා පිංහතුනී ධර්මය ලැබිච්ච වෙලා බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාව. අප්‍රමාදී බුදුහාන්ද්‍රේකයි පෙන්වේ මහණෙන. බුදු කෙනෙක් තරම් මේ ලෝකෙ මිනිස්සු. මේ සංසාර ගමනි භයානකකම දන්නවනම් සතරාපායි වැටි වැටි යන මේ භයානක සංසාර ගමනින් මේ ලැබිල තියෙන මනුස්ස ජීවිතය වටිනාකම දන්නවනම් හිසගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සීනවා වගේ. ආයුදයකෙන් පහරක්කාව කෙනෙක් තුවාලයක් සනීප කරන්න වෙහෙසෙන වගේ. මොන වැඩකටහිත තිබුණත් ධර්මය අවබෝධ කරන්න විශාල උත්සාහයක් වීරයක් ගන්නවා කීවා සංසාර බය දකිනවා නම්. බොහෝ වෙලාවට මිනිස්සුන්ට තියෙන සංසාර බය දකින්නේ. ඒක බණ ඇහෙනකොට දැම් මේ බණටි අහගෙන ඉන්නකොට හිතෙන්න පුළුවන් ඇත්තන ඉන්න. හම්බෝ අපි ඉන්න සංසාරයේ කියලා හිතෙන්න පුළුවන්. අපායකට වැටුනොත් නිරේකට වැටුනොත් ප්‍රේත ලෝකිකට වැටුනොත් මට කාගෙනම් පිහිටත්ද කියලා හිතෙනවා බණ අහනකොට මතක්කේ. ඒත් හැමෝටම නෙමෙයි. ධර්මය අනුව හිතන, ඒ ධර්මය අනුව කල්පනා කරන යෝනිසෝ මනසිකාරය යෙදෙන කෙනාට විතරක් හිතෙනවා. අනිත් අයට එහෙම හිතෙන්නෙත් නෑ. සමහර අයට මේ වැහෙනකොට කැමති නෑ. ඒ අය ඒකට හිතන්නවත් කැමති නෑ. යානාපායක යන්න ඇත. සමහර හිතනවා මෙහෙ මට අපාය හොඳයි කියන. අර බණහන අයටත් විහිළු තහලු කරන. ආ උඹල දිවිලෝක යන්න නිව හදන්නේ. උඹල ගැලවියල්ලකු අපි අපාය යන්න. තවත් සමහරු කියනවා ඔක්කොම නිවන් දැක්කොත් අපාය ඉන්න කවුද? ඒ නිසා අපිට අපාය හොඳයි කියන. ඔය වගේ පණ්ඩිත කතා කිය කියා සමහරු ධර්මය ඇහෙනකොටවත් යන්තම් සිතුවිල්ලකින්වත් අනේ මට ගැලවෙන්න තියෙනවා නම් කියලා එහෙම හිතන්නේවත් නැති කොච්චර ඉන්නවද ලෝකේ. ඒ අතර පින්වතුනි බණපදයක් අහද්දි හිත පහදිනවා කියලා කියන්නේ විශාල පෙර පිනක්මයි. කෙනෙකුට බණ ඇහෙනකොට ධර්මය ඇහෙනකොට හිත පහදිනවා නම් අනේ මටත් මේ ධර්මය අවබෝධ කරගන්න තියෙනවා නම් කියලා හැඟීමක් හිතේ උපදිනවා නම් ඒ සංසාරික පිනක්මයි. ඒ නිසා ඔබ හැම දෙනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අපි දන්නේ නෑ කවදා කොතන කොයි මොහොතේ මොන විදිහට අපිට අහිමි වෙයිද බලන්න. මේ ලෝකේ තියෙන විපත් දිහා අද වෙනකොට මිනිස්සු මොන තරම් බයකින් තැති ගැනීමකින්ද ලෝකේ ජීවත් වෙලා ඉන්න කියලා බලන්න. මීට අවුරුද්දකට කලින් ඔබ හිතන් මේ වසංගතය ගැන අහපුවත් නැති දන්නේවත් නැති කාලේ මිනිස්සු හිතපු දේවල් මවපු සිහින ලබන අවුරුද්ද මෙහෙම කරනවා මෙහෙම කරනවා මේ විදිහට ජීවත් වෙනවා. අද අවුරුද්දක් යනකොට අද ලෝකෙ තත්ත්වය තාම බෙහෙතක් හොයාගෙන නැති මේ වසංගතේ තව අවුරුදු කීයක් අපිට මෙහෙම ඉන්න වෙයිද? අනාගතේ මොන තරම් දරුණු මට්ටමට මේ රෝගේ ලෝකෙ පැතිරෙයිද? ලෝකෙ බලවත්ම රටවල් ලෝකෙ බලවත්ම ලෝක නායකයන් පවා මේ රෝගයට ගොදුරු වුණා නම් අපි කොහොම බේරිලා අනාගතේ ජීවත් වෙන්නද? අද බේරිලා හිටියට තාම අපි බේරිලා හිටියට අනාගත ලෝකේ මොන විදිහට කවද බෙහෙතක් හොයාගන්න ලැබෙයිද අපි දන්නේ නැහැ. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරමු ඉක්මනින් මේ රෝගයට බෙහෙත් හොයාගෙන ඖෂධ හොයාගෙන මේ අසරණ වෙලා ඉන්න හැමෝටම ලෝකයාටම සුවපත් භාවය ඇති කරගන්න ලැබේවා කියලා අපි මෙස්සිතින් ප්‍රාර්ථනා කරන. හැබැයි යථාර්ථය අපි තේරුම් ගන්නට ඕන. ඒ තේරුම් ගන්න කෙනා අප්‍රමාදීව ධර්මයයි දියුණු කරන්න ඕන. ඒ නිසා වෙන කරන්න විකල්පයක් නෑ අපිට. අපිට කරන්න ඉපදුනා නම් දුකක්ම තමයි. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ඉපදීම දුකක්මයි ජාතිපි දුක්ඛ. ඉපදුනා නම් ඒ කාන්තින් ලෙඩ වෙනවා නොයෙක් ලෙඩ රෝග. බලන්න දවසින් දවස මොන තරම් ලෙඩ රෝගවලට මිනිස්සු ගොදුරු වෙනවද? ඉපදුනා නම් ඒ කාන්තින් ලෙඩ වෙනවා. වයසට යනවා. කවදා කොතන කොයි මොහොතේ හෝ මරණයට පත් වෙනවා. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස මිනිස්සු අඬනවා වැළපෙනවා දුක් විඳිනවා පපෝට ගහ ගන්නවා සුසුමේලනවා සිහි නැතුව වැටෙනවා විලාප දෙනවා. මනුස්ස ලෝකේ දිහා හොඳට විමසලා බලන්න මිනිස්සු කොච්චර දුක් විඳිනවද? මේක තමයි ලෝක ස්වභාවය. මෙන්න මේ ස්වභාවයේ තේරුම් අරගෙන මේ ලෝකෙන් ගැලවෙන්න මහන්සි ගන්න, මිදෙන්න මහන්සි ගන්න. ඒ පිණිස ඔබ හැම දිනාටම වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. පින්තුණිය අද ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ දිව්‍ය ඇසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ සංසාර්දුකින් අතමිදේවා ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටමත් දායකත්ති දරු පින්වත් සියලු දෙනාටමත් සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදයම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් අද මේ උතුම් ධර්ම දේශනාවේ පින් බර දායකත්වය දරන්නට දෙන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිටින නිලන්ති විතාන සහ ශ්‍රී ලංකාවේ සිටින නිරෝෂා තුෂාරි අනුර විතාන සහ රංජන් ප්‍රසන්න කියන දූ දරුවන් ඇතුළු පවුලේ හැම දෙනා විසින්. මේ පිංගතුන්ගේ ප්‍රධානම අරමුණ තමයි කොඩිපිලි ආරච්චිගේ දෝන එමලින් මහත්මියගේ 80 වැනි ජන්මදිනය නිමිති කරගෙන මෑණියන්ට තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායු සම්පත්තිය ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනාව. ඒවගේම තම පියාණන් වන යට්ටෝවිට විතානගේ ධර්මදාස විතාන මහත්මාට උතුම් ධර්මාවබෝධය නිවන් අවබෝධය පිණිස මේ පින ආශිර්වාදයක් වේවා කියලා ධර්මාවබෝධය පිණිස තමන්ගේ දෙමවපියන් පවුලෙ ඥාතීන් සුජීවත්ව ඉන්න හැම දෙනාටම ආශිර්වාද කිරීම. ඒවගේමයි තමන් නමෙන් මිය පරලවගිය මවපිය පාර්ශවල මිය පරලවගිය සංසාරගත සියලු ඥාති සාධකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලව ජීවිත සැපවත්තේවා සුවපත්තේවා සංසාරදුකින් අතමිදේවා කියල සාදු කියල ඥාතීන්ට පින් දෙන්න ඔබත් ඔබේ ඥාතින් සිහි කළ පින් දෙෙන්. ඒවගේම ධර්මදේශකයණන් වහන්සේ ඇතුළ පෝජනයේ මහා සංගරත්නයට ආශිර්වාද කිරීම පවුලේ සියලු ඥාත හිතමිත්‍රාදී සුජීවත්ව ඉන්න හැම දෙනාටම සෙත් ප්‍රාර්ථනා කිරීම. ලෝකපාලක සියලු දෙවියන්ට මේ පින දෙවියන්ටත් ධර්මාවබෝධය පිණිසම උපකාරවේවා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කිරීමත් සුජීවත්ව ඉන්න සියලු කල්්‍යාණ මිත්‍රයන් හැම දෙනාටම ආශිර්වාද කිරීම අරමුණ. තිගෙහෙමනම් ඔබ හැම දෙනාටමත් ධර්මශ්‍රවණය කර සියලු දෙනාටමත් අද දායකත්තය භාරගත්තේ පින්වත් සියලු දෙනාමත් ඔබ හැම දෙනාමත් නිදුක්කේවා නිරෝගි වේවා සුවපත්තේවා. ඔබ හැම දෙනාටම නිවන් අවබෝධය පිණිස මේ පින පාරමිතාවක්ම වේවා වේවා කියලා අපි ආශිර්වාද කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.